දැන් අපි ඊළඟට බලමු සාකච්ඡා කරන්න. දැන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරපු මේ අපි යෝජනා කරන්නේ මෙන්න මේකයි. ඒ තමයි අපි දැනුම කියලා කියන්නේ. ඒ දැනුම විසින් ශුද්ධිගත කරන්නේ, දිශාන්ත කරන්නේ විනෝදය. දැන් මේක තේරුම් ගැනීම සඳහා අපි මේ සංවාදයේ තුලම දැන් අපි ගොඩනගා ගත්ත මේ පොඩි කතාව, උපමා කතාව. මේ උපමා කතාව හරහා අපි පෙන්නුම් කරනවා දැනුමට තිබෙන මේ ද්විත්ව ස්වરૂපය. ඒ කියන්නේ උදාහරණයකට අපි ගත්තොත්, දැන් අපි දන්නවා අපේ එක්ස් කණ්ඩායමේ මේ කාලේ තිබිච්ච පිටියන පාර. දැන් ওই පාර දිගයි ටිකක්. ඒ අපේ ඒ සංවිධානයේ ගෙදර තියෙන දැනුම ටිකක් දුරයි. දැන් ඒ නිසා අපි හිතමු ඔන්න දැන් ඒ කාලේ හිටපු සංවිධානයේ හිටපු කෙනෙක් ඔන්න දැන් ගෝල් රූට් එකෙන් බහැලා දැන් හිමින් හිමින් පයින් එනවා. පයින් එනකොට දැන් පිටියන පාරේ ටික දුරක් එනකොට පයින් හිමින් හිමින් එනකොට අපි හිතමු දිවයින පත්‍රේ හරි ඒ වගේ ප්‍රබුද්ධ පත්‍ර තියෙන්නේ. ඒ වගේ පත්‍රයක හරි එහෙම නැත්නම් ITN නාලිකාවේ හරි ඒ වගේ අර ප්‍රබුද්ධ දේවල් කතා කරන අය ඉන්නේ එන්නේ කෙනෙක් කියලා මයික් එක කල්ලලා මෙයන් අහනවා. මේ සහෝදරයා කොහෙද යන්නේ? එතන ඇහිනවා පොඩක් ප්‍රවුඩ් විදියට කියනවා එක්ස් කණ්ඩායම. අපි එයා ඊට පස්සේ මේ මාධ්‍යවේදී අහනවා ඊට පස්සේ යාගෙන මේ ඇයි යන්නේ? එතන ඇහිනවා කියනවා විශාල දැනුමක් ඊතර තියෙනවා. ඒක ඇත්තටම පුස්තකාලය මාතලේ අලු විහාරය වගේ. ඊතර විශාල දැනුම් පද්ධතියක් තියෙනවා. එතකොට සෝෂියල් මිෂෙල් ෆූකෝ, ඩෙරීඩා, ලකාන්, ලියෝතා, බෝධිලා ඒ වගේ විශාල දැනුම් පද්ධතියක්. ඇත්තට මෙන්න කිසිම දේශපාලන පක්ෂයක ඒ වගේ දැනුමක් නැහැ. මෙන්න මේ දැනුම උකහා ගන්න අර ඉස්සල්ලා අර අපිට අර විවේචනය දුන්නු සහෝදරයා කිව්වා වගේම ඒ කියන්නේ ඒ දැනුම උදෙසා ඒ දැනුම පිපාසය නිසා තමයි මම මේ ආයතනයේ දෙසට යමින් ඉන්නේ. මට කොටින්ම කියනවනම් මගේ මේ කකුල් දෙකට වෙහෙසක්වත් දැනෙන්නේ නැහැ. මට ඒක හරියට නිකන් සිරිපාද නගිනකොට අර ඩිප්ලෝමේ දෙයක් උඩ තියෙන නිසා කකුල්ලට වෙහෙසෙන්නේ නැහැ වගේ වෙහෙසකුත් නැහැ මට දැන්. කියලා ඔන්න දැන් අපි හිතමු දැන් මෙයා ඊට පස්සේ අර මාධ්‍යය කියන බොහොම ස්තුති මහත්මයා මේ ඔබේ මේ අදහස් දැක්වීම ගැන මම යන්නම් කියලා එයා යනවා. මෙන්න දැන් මෙයා යනවා දිගට. ওই යනකොට මැද හරිය තියෙන පන්සලක් කරේ මේ ඒ හරිය මේ වංගු කීපයකුත් තියෙන ටිකක් අඳුරුයි ගස් ලොකු ගස් තියෙනවා. ගේ ටිකක් ගෙවල් මුවා වෙලා වගේ තියෙන ඒ හරි. ඒ හරියෙන් යනකොට එක පාරටම ගොරක ගහක ඉඳලා රාක්ෂේ කාරිය වෙනතන ලොකු සතෙක් ලොකු සතෙක් එක පාට මෙයාගේ ඇඟට කඩාවැයෙනවා. කඩාවැල්ලා අඩුම් දැරගෙන පිස්තෝලෙකුත් අතර අරගෙන ඔළුවට ඊට උඩට වෙඩි තියලා ඩෝං ගාලා එක ඇට කිවි. කොහෙද යන්නේ? මම මේ එක්ස් එකට යන්නේ. ඇට කියපන් බ බොරුනේ ඉස්සල කිව්වේ. දැන් මොකටද යන්නේ? ඇට කියපන්. අන්න ඒක තමයි මයි යන්නේ මේ බ්ලූ ෆිල්ම් කියලා බලන්න මට ඕනේ විදියට. මට පුළුවන් අර එහෙ පුස්තකාලේ ගෑන් ළමයි එක්ක අපිට පොත් කියවන්න පුළුවන්. ඒතරු ගෑන් ළමයි කකුල් පා ගන්න පුළුවන්. මේ වගේ නොකී එකී නොකී විශාල විනෝදයක් තියෙනවා. ඒ හින්දා තමයි මම මෙහෙ යන්නේ. කිව්වම අර යක්ෂයාට අංගල අතුදාන. පිටු මේ දෙවිනි කතාවෙන් ඉන්නේ වෙන දැනුවක්. අර කලින් අර පුස්තකාල දැනුම අරෝම එක නෙවෙයි. ඒ නිසා අපි මුල් දැනුමට අපිට කියන්න පුළුවන් සවිඥානික දැනුම කියලා. දෙවිනි දැනුමට කියන්න පුළුවන් අවිඥානික දැනුම. අවිඥානික දැනුම කියලා කියන්නේ අපි ගැන අපිටම තියෙන දැනුම නමුත් අපි ඒක පිළිගන්නේ ප්‍රතික්ෂේප කරනවා එලා දකින්න නොදකින ඉන්නවා අපි හරිම නරුවාදී. එතකොට අපි තේරුම් ගන්න ඕනේ x කණ්ඩායම තුල නිර්මාණය වෙච්ච දැනුම කියන්නේ මෙන්න මේ අතිරික්ත දැනුම කියන්නේ මෙන්න මේ දෙවිනි දැනුම. ඒ තමයි අශ්ලීල දැනුම. මෙන්න මේ අශ්ලීල දැනුම මුලින්ම හොයාගත්තේ අපි සංකල්ප. අපි තමයි ඒක ජීවිත පූජා කරලා හොයාගත්තේ. ලකන් අර කියන්නේ මාක්ස් දැනගෙන හිටියේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ දැනුම. ඒ කියන්නේ ඕනෑම මිනිහෙක් දැන් අපි තේරුම් ගන්න ඕනේ වැඩ කරනවා කියන්නේ හිතනවා කියන එකත් වැඩ කරනවා කියන එකන්නේ. මිනිහෙක් වැඩ කරනකොට හිතනවා. ඒ හිතනකොට හිතන්නේ හැම වෙලාවෙම අමතර අතිරික්ත මේ විනෝදෙ. ඒ කියන්නේ අශ්ලීල විනෝදෙ. ඒතර අපි වටහා ගත යුතුයි මෙන්න මේ අශ්ලීල අතිරික්ත විනෝදේ තමයි අර පද්ධතිය විසින් ඔබට යලි ලබා දෙන දේ. කියන්නේ අතිරික්ත වටිනාකම ඔබෙන් ශ්‍රමක්‍රියාවලිය හරහා ප්‍රාග්ධනය ගන්නෝ එළියට පෙරලා ඔබට ලබා දෙනවා ක්‍රමය අතිරික්ත විනෝදයක්. එයින් ඔබ විනෝදයට පත්. එතකොට මේ විනෝද වර්ග දෙක ගැන තමයි අපි සාකච්ඡා කරේ. එතකොට අපි පැහැදිලිව කියන්න ඕනේ අපේ සංවිධානය නිසා මේ මතුවෙච්ච මේ අතිරික්ත දැනුම් අතිරික්ත විනෝදය කියන කාරණාව අලුතෙන් අපි න්‍යායගත කිරීමක් කරා. එතකොට ඒ න්‍යායගත කිරීම කරපු නිසා අපේ සංවිධානයේ තමයි පැරණි සංවිධාන ආකෘති වලට තවදුරටත් 21 වෙනි සියවසේ වාමාංශික සංවිධාන මෙන්න මේ අතිරික්ත විනෝදය අතහැරලා, ඒ කියන්නේ වෙනත් දේශපාලන සංවිධානය කරන්නේ අපි තුමු අනිකුත් වමේ සංවිධානය කරන්නේ මෙන්න මේ අතිරික්ත අශ්ලීල විනෝදය. කියන්නේ අපි තුමු අර කකුල පාගනවා, රෝමියෝ ඒ වගේ අශ්ලීල විනෝදයන් ලැබීම බොහෝ දෙනා කරන්නේ පක්ෂ කාර්යාලයෙන් එළිය කරගන්න කියලා කියනවා. ඒ නිසා මොකද වෙන්නේ? පක්ෂ සමාජිකයා පක්ෂ නායක ඒ ප්‍රාදේශීය නායකයෙක්ගේ ගෙදර ගිහිල්ලා ප්‍රාදේශීය නායකයාගේ නංගිල කකුල අතගාලා ආරෝමය කළා, රෑ අහුවෙලා ගුටි ගහගෙන පහුවෙන් ඇවිල්ලා ටිලින් සිල්ලා වගේ සහෝදරයෙකුට කිව්වම ඒ සහෝදරයා කියනවා, සහෝදරයා ඒ ප්‍රශ්නේ එහෙම බේරගන්න ඒ ප්‍රශ්න අපිට අදාළ නැහැ, ඒවා මාක්ස්වාදයට අදාළ නැහැ කියලා. එතකොට අපි තේරුම් ගත යුතුයි අපි මේ දැනුම නැමැති වෙනත් දේශපාලන සංවිධානයේ සෙල්ලම් නොකරු සතෙක් එක්ක අපි ගනුදෙනු කරපු එකේ ඓතිහාසික වැදගත්කම. මෙන්න මේ ඓතිහාසික වැදගත්කම නිසා තමයි අපේ සංවිධානය අසම සමයලා තියෙන්නේ වෙනත් සංවිධානවලට වඩා. ඒ වගේම ධනමානිය තුල තිබෙන මේ විවිධ අනන්‍යතා හැදෙන්නේ කොහොමද? මේ අනන්‍යතා දේශපාලනයේ සීමා මොකද්ද? අලුත් ආකාරයකට දේශපාලන පක්ෂයක් සංවිධානය කරනවා නම් මේ විනෝදය මගහරින්න බෑ. සමහර සමුදුරු ඉන්නවා ඒක ඒගොල්ල තේරුම් ගන්න කියන තමයි ඒගොල්ල ජීවත් වෙනවා අලුහං සහ මේ ඔළුවේ තියෙන මේ මොනවද මේ ඉස්සොරිත් එක්ක. දැන් අපි අහුවම ඇයි මේ සහෝදරයා ඉස්සොරිත් එක්කම ඉන්නේ කියලා? ඉස්සොරි ෂර්ට් එක හැමතැනම. ඒ සහෝදරයා කිව්ව දේ තමයි මේ ඉස්සොරි කියන එකෙන් සංවිධාන ශක්තියක් ඇති වෙනවා කියලා ඒගොල්ලන්ට. ඒ කියන්නේ ඒගොල්ලත් එක්ක එකතු වෙන අය ඒ ඉස්සොරි දැක්කම වඩා සහෝදරාත්මකව ඒගොල්ලන්ට බැඳෙනවලු. ඉතින් මම කියන්නේ විවේචනයේ විය යුත්තේ මෙන්න මේ අතිරික්ත විනෝදය. එතකොට අපි වටහා ගත යුතු මේ දෙක එකතු කිරීම කියන කාරණා. අපි එකදා මෙතනින් පටන් ගත්තා. අපි මේ අදම ඉදිනේදී අපි මුලින්ම සාකච්ඡා කරේ, සාකච්ඡාව ආරම්භ කරේම මෙන්න මේ මාක්ස් නොදැන හිටපු දේ. ඒ කියන්නේ මිනිහෙක් වැඩ කරන්නේ හුදෙක්ම භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම හෝ අතිරික්ත වටිනාකමක් නිපදවීමට පමණක් නෙවෙයි, ඇත්තටම එයා සමාජ ක්‍රමය තුළ වැඩ කරන්නේ මෙන්න මේ අතිරික්ත වේදනාව, අතිරික්ත විනෝදය නිසා. මේ කරුණ මම හිතන්නේ අපිට ඉස්සරහදී වැදගත් වෙනවා. ඒ කියන්නේ අර මාස්ටර් සහ ස්ලේව්, එහෙම නැත්නම් ඉස්සෙල්ලා අපි කතා කරපු වැඩව සම්ප්‍රමේය තුල තිබිච්ච මාස්ටර් ස්ලේව් වල අර විනෝද වස්තු, ඒ කියන්නේ උත්කර්ෂ වස්තුව කියන එක දැන් මේ ධනවාදී ක්‍රමයේ තුල එළියට අරගෙන ඒ පද්ධතියේම ප්‍රයෝජනෙ සඳහා පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා අද වගේ කාලෙක අපි දැනගත යුතු දෙයක් තමයි මිනිහෙක් මේ ධනවාදී සමාජ ක්‍රමයේ තුල වැඩ කරන්නේ තව කෙනෙක් වෙනුවෙන් ප්‍රාග්ධනි වෙන්නේ. ඒතර ප්‍රාග්ධනි වෙනුවෙන් වැඩ කරන්න මොකද වෙන්නේ? මෙම විනෝද වස්තුව තවදුරටත් ප්‍රාග්ධන සංකේන්ද්‍රයට සඳහා වඩා එකතු වෙන එක විතරයි. මම හිතන්නේ ඒ මෙම කරුණ අපි මේ මේදිනේ මේ සාකච්ඡාවේදී විශේෂ වැදගත්කමක් කොට සලකමු කියන එකයි මම යෝජනා කරන්නේ.
දීප්ති මම මෙහෙම අහන්නම්, මේ මෑතකදී අපට මේ අපේ පක්ෂයේ ත්‍රිමාණ වෙබ්සයිට් එකේ පළවෙච්ච ලිපියකට අදාළව කමෙන්ට් ප්‍රශ්නයක් අහලා තිබුණා එක්තරා සහෝදරයෙක් විසින්. අහලා තිබ්බේ මූලික වශයෙන්ම මේ කියන්නේ පක්ෂය විසින් නිසි ආකාරයට දීප්ති විසින් විශේෂයෙන් උගන්වල නැද්ද හරියට කියාදරයෙන්ද සහ කියාදරයෙන් හරියට ඉගෙනගෙන නැද්ද කියන එක සම්බන්ධයෙන්. කියන්නේ ඒකේ කරුණු කීපයක් කියලා තිබ්බා. කියන්නේ මේ ලිංගික සමාජය යනුවෙන් දෙයක් නොමැත යන මේ මනෝවිශ්ලේෂණ සංකල්පේ හරියට ක්‍රියාදරය ඉගෙනගෙන නැද්ද? නැත්නම් දීප්ති විසින් හරියට ඒක උගන්වල නැද්ද? දැන් මේ ප්‍රශ්නේ මම හිතන්නේ කතා කරන එක වැදගත්. මේ ප්‍රශ්නට අදාළ උත්තර අපි මේ දිය යුතුයි කියන එක.
මම හිතන්නේ ඒක ටිකක් කාලයක් තිස්සේ අවුරුදු 10 වගේ ඉඳලා ওই ප්‍රශ්නේ ඇතරම ඇහෙනවා. 2004 ඉඳලාම ওই ප්‍රශ්නේ ඇහෙනවා. උත්තරේ සරලව මෙච්චරයි, හැමෝටම අමතක වෙනවා සත්තු මිනිස්සු අතර වෙනස. සත්තුන්ට අවිඥානයක් නැහැ, මිනිසුන්ට අවිඥානයක් තියෙනවා. අවිඥානය තිබිච්ච එක මොකද වෙන්නේ? කෙනෙක් තව කෙනෙකුට උගන්වනකොට ලැකන් කියනවා, කෙනෙක් තව ගුරුවරයෙක් තව කෙනෙකුට උගන්වනකොට ශිෂ්‍යයෙක් කාටයි උගන්වනකොට ඒ කෙනාගේ අවිඥාණය විද දෙන්නේ නැහැ. අපි උගන්වන දේ කියන උගන්වන. ඒ නිසා එයා දැන් කියනවා ටීචින් බාකින් කියලා. ඒ කියන්නේ උගන්වීම බුරනවා කියලා. ඒ කියන්නේ උගන්වීමට සිද්ධ වෙලා තිනවා බුරන්න මොකද ඉගෙන ගන්න කෙනාගේ අවිඥාණය රිජෙක්ට් කරනවා ඉගෙන ගන්න කෙනා. දැන් මොකද මේ ප්‍රශ්න උත්තර දීලා ඉවරයි මම. ඒ කියන්නේ මෙතන හැම වෙලාවෙම අමතක වෙන දේ තමයි දැන් කෙනෙක් දැන් ෆුකෝට අමතක වෙච්ච දේ තමයි නොලෙජ් ඇන් පවර් ගැන කතා කරනකොට දැනුම සහ බලය ගැන කතා කරනකොට යාට අමතක වුණා මිනිසුන්ට අවිඥාණයක් තියෙනවා කියලා. හැමෝටම අමතක වෙනවා මේ අවිඥාණය අපිට තියෙනවා කියලා. ඒක ඇත්තටම වෙන්න ඕනේ මොකද මේ අවිඥාණය කියන්නේ දැනුමක්. ඒ දැනුමට නැත්තේ තමන් ගැන දැනුමක්. අන්න ඒකයි මේක ඇත්තටම. ඒතරේ මේ ප්‍රශ්නය අහපු සහෝදරයාට අමතක වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ නැවත නැවත වරණගන්නේ ලකන් කියන්නේ මේ ටීචින් අසමත් වීම. මේ ටීචින් අසමත් වීම ගුරුවරයාගේ ගැටලුවක් නෙවෙයි අවිඥාණයේ මැදිහත් වීමක්. ඒ නිසා මේ ප්‍රශ්නයත් හැමදාම අපි අහන්න ඕනේ. මේකට උත්තරත් අපි හැමදාම හොයන්න ඕනේ. මොකද මේක ඇත්තටම පන්ති කාමරේ හෝ විශ්වවිද්‍යාලයේ ගැටලුවක් නෙවෙයි මේ අපි කරන්නේ. ඒතර විශ්වවිද්‍යාලයේදී වෙන්නේ යුනිවර්සිටි ඩිස්කෝස් එක කෙලින්ම කියන්නේ මම නෙවෙයි ඕගොල්ලෝ උගන්වන්නේ මෙන්න මේ අහවල් ප්ලේටෝ. මම දැන් විශ්වවිද්‍යාල ගුරුවරයෙකුයි මායි අතර වෙනස තමයි විශ්වවිද්‍යාලයේ කියන්නේ මෙන්න මේමයි. ප්ලේටෝ කියලා තියෙනවා රිපබ්ලික් කියන්නේ මෙන්න මේක කියලා. මම නෙවෙයි කියන්නේ ප්ලේටෝ. දැන් මේ දැන් මම උගන්වනකොට වෙන්නේ මොකද්ද? ප්ලේටෝ මට ආදේශ කරනවා. මම උගන්වන්නේ රිපබ්ලික් කියන්නේ මෙන්න මේක කියලා. ඒතකොට ඒගොල්ලෝ මගේ ප්‍රශ්නේ එයා මෙයා රිපබ්ලික් දන්නවද අරම මේ කියලා මාත් එක්ක පැටලෙනවා. එතකොට අපි තේරුම් ගත යුතුයි පැහැදිලිවම අපි ඉන්නේ විප්ලවවාදී අධ්‍යාපනයේ ඇතුලේ යුනිසිටි ඩිස්කෝස් එක නෙවෙයි ඇනලිටිකල් ඩිස්කෝස් එක. ඒ කියන්නේ විශ්ලේෂීය කතිකාව. ඒ කියන්නේ අපි දේවල් අහන එක තමයි වැඩිපුර කරන්නේ. හරිනේ? මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක පස්සේ දැන් වෙනකොට විනෝද වීම නිසාම ඉන්ටර්ප්‍රිටේෂන් කරලා වැඩකුත් නැහැ. ඒතර පැහැදිලිව තියෙන්නේ මූලික දේවල් ටික. මූලික කරුණු ටික. ඒ තමයි මොකද අපි උගන්වන එක ෆේල් වෙනවා නම් ඒ ෆේල් වීම තමයි අපේ සාර්ථකත්වය. බෙකට් කිව්වා වගේ. ඒ කියන්නේ උත්සාහ කරන්න ෆේල් වෙන්න වඩා හොඳින් ෆේල් වෙන්න. පළවෙනි පාර ෆේල් වෙනවා දෙවෙනි පාර තවත් හොඳින් ෆේල් වෙන්න. වඩා හොඳින් ෆේල් වෙන්න තමයි අපේ ව්‍යාපෘතියේ නිෂේධනාත්මක අර්ථයේ තේරුම් ගන්න. ඒ කියන්නේ අපි දන්න ධනවාදයේ පෙරලනවා නම් ඉදිරිපත් කළ යුත්තේ ධනාත්මක ව්‍යාපෘතිය නෙවෙයි නිෂේධනාත්මක ව්‍යාපෘතිය. යම්කිසි කලාකෘතිය ප්‍රීතිය නම් ඔබ යෝජනා කරන්නේ ඒ කෘතිය අනිවාර්යයෙන් ධනවාදයේ දෘෂ්ටිවාදයේ වෙනුවෙන් පෙනී සිටිනවා. යම්කිසි කෘතියක් ශෝකය නම් පෙන්වන්නේ අනිවාර්යයෙන් ධනවාදයේ පෙරලීමට අවශ්‍ය දේ තියෙනවා. මේ මෑතකදී DJ කෙනෙක් මැරුණා අවිචි කියලා. අවිචි කියලා බොහොම ප්‍රසිද්ධ ඩෑන්ස් මේ ඒ කියන්නේ ඩෑන්ස් DJ, ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික නර්තන ශිල්පී. ඔහු සීදීන සාගත්ත ස්වීඩ්නේ. ඔහු කියන මරු කතාවක්. ඔහු කියනවා මට තවදුරටත් මේ සමාජයේ ජීවත් වෙලා වැඩක් නැහැ. මේ සමාජය තුළ ජීවිතේ කිසි අර්ථයක්වත් නැහැ, ප්‍රීතියකුත් නැහැ කියලා. ඉතින් අවිචි හැමදාම ප්‍රීති වෙච්ච කෙනෙක්, පාටි දාපු කෙනෙක්, හොඳට බිව්වා. කොච්චර බිව්වද කිව්වොත් ආමාශයේ දිය වෙන්නම බිව්වා. බීලා එයා ඉඳන් කියනවා මේ ප්‍රීතිය නැහැලු මේ සමාජයේ. ඇත්තටම ප්‍රීතිය නැහැ. ප්‍රීතිය ඒ තමයි අවිචි කියන DJ ගේ මිත්‍යා ජීවිතේ. ඔහු මැරෙන්නේ ඔහු හිතනවා මේ ක්‍රමේ යාට ප්‍රීතිය දෙයි කියලා. ශෝකය දෙනවා කිව්වොත් විතරයි අපි මේ සමාජ ක්‍රමෙන් ගැලවෙන්නේ. අපිට අර්ථේ. ඒතර අපි මේක අපි මේ සාකච්ඡා කරපු දේ අර විනෝද සාධකෙම කියන එක අපි ගත්තොත් අපි මේ ජීවිත වෙන ධනේශ්වර ක්‍රමේ ඉස්සර කියන්නේ මේ ඉස්සලා පැවිදිච්ච බැඩල් සම්ප්‍රමිත වඩා මේ ක්‍රමේ වෙනස් වෙන්නේ පද්ධති නිෂ්පාදනයේ විනෝදය ඒ තුලටම අවශෝෂණය කර ගැනීම නිසා ඉතිහාසය තුල අලුත් ප්‍රපංචයක් හමුවුණා. ඒ තමයි වර්ගවාදය, ජාතිවාදය. අනිකා විනෝදයේ සංවිධානය කරගන්න ආකාරය ගැන යම් අපහසුතාවයක් අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ අයගේ ආහාරවල අමුතු සුවඳක් අපිට දැනෙන්න ගන්නවා. ඒ අයගේ සංගීතයේ ഘോഷාවක් ලෙස පේනවා. ඒ අයගේ නැටුම්වල ඇති අශ්ලීලත්වය අපිට පෙනෙන්න ගන්නවා. ඒ අයගේ චර්යාව තුළ ඇති අස්වාභාවික භාවයක් අපි දකිනවා. ඒ අය වැඩවලට දක්වන ආකල්පය පිළිබඳව අපිට අකුලක් ඇති වෙනවා. අපි කියන සමල්ලාට බලන්න මේ තම්බි කඩවල බාරගත්ත වුන් නිවාඩු ගන්න නැහැ නේ. උන් රැ වෙනකම් මේ බඩු විකුණනවා. අපිට එහෙම ඉන්න බෑනේ. තම්බි එහෙමයි. මට කිව්ව එකක් තමයි මට මතකයි ඒ කාලේ මගේ ඉගෙනගත්ත ශිෂ්‍යෙක් කෙනා මම හිතන්නේ මනු විශ්ලේෂණයේ පිළිබඳ විශේෂ විශාල ඒ කියන්නේ මම හිතන්නේ ඌට තමයි පුළුල්ම අවබෝධය තියෙන දර්ශන ලියනකේ කියලා කෙනෙක් ඉන්නවා. ඒ දර්ශන ලියනකේ එකක් තමයි මට මේ දීප්ති ඔයා මේ වැඩවලට මෙච්චර ඇයි ඇබ්බැහි වෙලා තියෙන්නේ? මට අල්ලන්නේ නැහැ ඔයාගේ මේ වැඩවලට මේ ඇබ්බැහි වීම. ඔයා මිනිස්සෙක් නෙවෙයි කියලා ඇහුවා. මෙන්න මේ තමයි අර විනෝද ප්‍රපංචය. අර මේ ක්‍රමයේ තුල ඒ අනිකා මට අල්ලන්නේ නැති දේ ආයේ මේ ක්‍රමයේ තුලටම ඇතුළටම එනවා. ඉස්සරහේ විසිකරන්නේ නැහැ. එතකොට අපි ආත්මීය අසංගත භාවයේ අපිට බාහිර වූ ස්ථානයකට විස්ථාපනය කරලා ඒ අවසාන විග්‍රහයකදී අසමත් වුණාට පස්සේ අපි කියනවා මෙන්න මෙහෙම දෙයක් මේක මගේ වරදක් නෙවෙයි මේක මේ අහවල් එකගේ වරදක් කියලා නේ. එතකොට අපි ඊළඟ කොටස සාකච්ඡා කරොත් මේ ප්‍රශ්නෙටම අදාළව අගෙන ප්‍රශ්න අපේ ප්‍රශ්න අහන අය මේ ඔක්කොටම ගත්තම අපි ජීවත් වෙන්නේ බූෂුවා සමාජයේ. බූෂුවා සමාජයක තියෙන මූලික හිස්භාවය තමයි මෙවැනි සමාජයක වහලුන් කියන්නේ වහලුන්ට ස්වාමීන් නැහැ. අනික වැදගත් දෙයක්. ඊළඟට ඉන්නේ ව්‍යාජ ස්වාමීන්. මේ හේතුවෙන් ස්වාමි සේවක සම්බන්ධය සමතික්‍රමණය වෙනවා. ඒ කියන්නේ නිකන් අපි ජීවත් වෙනකොට අපි හිතනවා ස්වාමියොත් නෙවෙයි අපි වහලුත් නෙවෙයි කියලා වගේ එකක්. ඒ නිසා අපි හිතනවා මේ සම්බන්ධය අපි අතික්‍රමණය කළා සමතික්‍රමණය කළා කියලා කියනවා. එහෙම වෙලා අපි හිතනවා අපි එහෙම වෙලා තිබුණා වුණාට ඒ වහලුන් සැබෑ ස්වාමීන් නිසා නෙවෙයි. ඒ ඒකත්වයේ ව්‍යාජ ස්වාමිත්වය ඇත්තටම බැලුවොත් ව්‍යාජ වහල් භාවයක්. ස්වාමීන් නැතිකමම වහල් භාවය. ස්වාමියෙකු නැති වහලෙක් සහ මාස්ටර්වරයෙක් නැති වහලෙක් යන මෙම සූත්‍රයේ බූෂුවා. නිදහස් නාගරිකයා. ඒ කියන්නේ පුද්ගලික දේපල හිමිකම්. සැබෑ මනුෂ්‍ය පැවැත්මක් ඇති කර ගැනීමේදී බූෂුවා සමාජිකයා වැඩ කළ යුතුය. නමුත් මූලධර්මයක් ලෙස ඔහු හෝ ඇය සටන් කරන්නේ ඔහු හෝ ඇය ජීවිතය අවදානමට හෙළන්නේ හෝ සටන් කරන්නේ හෝ නැත. එය ඔවුන් සලකන්නේ අශිෂ්ට දෙයක් ලෙසයි. ඒ නිසා තමයි ඔය LTT හරි කියන්නේ මේ ක්‍රමයට විරුද්ධ විමුක්තිකාමී ලෙස සටන් කරන අයව බූෂුවාය පිළිකුල් කරන්නේ. ඒ හේතුව එකයි. වහලෙකුට සාපේක්ෂව බූෂුවා සමාජිකයාට ස්වාමීක් නැත. අනෙකෙක් වෙනුවෙන් ඔහු වැඩ නොකරයි. මේ නිසා ඔහු විශ්වාස කරනවා ඔහු වැඩ කරන්නේ තමන් සඳහාමයි කියලා. මෙතන අනෙකෙක් නැති නිසා අදහසක් ලෙස වැඩ යන්නට අර්ථයක් නැත. මේන්සා බූෂුවා සමාජිකයෙකු වැඩ කරන්නේ ප්‍රාග්ධනෙ වෙනුවෙනි. ඉන් පිටතදී ඔහු ව්‍යාජ නිදහසක් භුක්ති විඳී. මේ නිදහස හුදු ආකෘතියක් පමණි. ඒතර මම මේ ටික කිව්වේ මේ අන්තිම ටික කිව්වේ සැබෑ නිදහස තියෙන්නේ නීතිය තිබෙන සංකේත නීති පිළිගන්නා දේශපාලන ව්‍යාපාරවල විතරයි. එයින් එළියේ ප්‍රශ්න අහන අය ඉන්නේ නිදහස දේශපාලනේ. නිදහස් දේශපාලනයක ඉන්න කෙනෙක් පක්ෂ දේශපාලනයේ තුල තියෙන මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදය විසින් ආරක්ෂා කරන නිදහස ප්‍රතික්ෂේප බොයලා. ඒ ප්‍රතික්ෂේප කිරීමට හරයක් නැහැ. ඇයි ඒ? අරායගේ, ඒ කියන්නේ නිදහස් දේශපාලනය කරන අයගේ දේශපාලන ජීවිතයේ හුදු ආකෘතිය පමණයි අර්ථවත් අන්තර්ගතයක් නැහැ. කිසිම. මොකද නිකන් නමට නිදහසනේ. අපි නමට නිදහස් තුනයි කියලා අපිට මොකක් අපේලා දිනව? නැහැ. එතකොට මේ ප්‍රශ්න අහනකොට අපි තේරුම් ගත යුතුයි මේ ප්‍රශ්න නැවත නැවත ඇසිය යුතුයි අපේ පිළිතුරුත් මම හිතන්නේ වඩා සංකීර්ණ වෙන නියමිතයි.